තවත් මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ රහත් මෙහෙණින් වහන්සේ නමක් සාමණේර භික්ෂුන් වහන්සේ නමකට වැඳිය යුතුද? එසේම සෝවාන් සකෘදාගාමි අනාගාමි මගපල් ලැබූ ගිහි පින්නතුන් සාමණේර භික්ෂුන් වහන්සේලාට වැඳීම සුදුසුද ආදී වශයෙන් මේ ප්‍රශ්න වාගයක් තියෙනවා. මේ වැඳීම කියන එක ඉස්සෙල්ලා තෝරගන්න අපි හුඟක් විස්තර කරලා තියෙනවා. මොකද වන්දනාව කියන වචනයෙන් පෙන්වන්නේ කියන එක. මේක පැති දෙකක් තියෙනවා. එකක් තමයි ලෞකික වශයෙන් යම්කිසි පැවැත්මක් පිළිබඳව බුදුරජාන් වහන්සේ බුද්ධඥානයෙන් දැකලා කරපු දේශනා. ඒක අනික් කෙනෙකුට නිගමනය කරන්න බෑ. ඒ නිගමනයේ පින්නා තියෙන්නේත් උපසම්පදා වෙලා ඉන්න භික්ෂුන් වහන්සේලා හෝ භික්ෂුණීන් වහන්සේලා ගැන මුල් කරපු දේශනාවක් තියෙනවා. සාමණේර භික්ෂුන් වහන්සේලාත් උපසම්පදා භික්ෂුන් වහන්සේලාත් අතරෙදි සාමණේර භික්ෂුන් වහන්සේලා උපසම්පදා භික්ෂුන් වහන්සේලාට වදින්නවා. ඒක ක්‍රමයක්. උපසම්පදා වෙලා අවුරුදු 100ක් ගිහින් හිටියත් එදිනම උපසම්පදා වූ භික්ෂුන් වහන්සේ නමකට භික්ෂුණීන් වහන්සේ නමක් වැඳිය යුතුයි කියන එක කල්පනය. එතන මාර්ගඵල සම්බන්ධ කතාවක් නැහැ. එතනින් පෙන්වන්නේ මොකද? යම් යම් ක්‍රමවේද අනුගමනය කළ යුතු අවස්ථාවක හැටි. වැඳීමකින් කරන්නේ තමා ළඟ තිබෙනා වූ ගුණයක් තව කෙනෙක් ඉදිරියේ සූසු කෙනෙක් ඉදිරියේ ප්‍රකාශ කිරීම. ඒ වැඩි විවිධ ගුණ ලෞකික ලෝකෝත්තර දෙපැත්තට පිහිටපුවා තියෙනවා. ඉත්‍රි වුණත් අරිහත්ත්වයටපත් වෙන්න හේතු වාසනා තියෙනවා. ඒ අරිහත් ගුණය ප්‍රධාන ගුණයක්. හැබැයි වන්දනාමාන කරන්නේ ඒ ජාතිය ගුණයකින් නෙමෙයි. වැඳීම කියන එක ඊට වඩා වෙනස් දෙයක්. වටිනාකමින් ගුණේ බැලුවොත් එහෙම සෝවාන් කෙනෙකුට වඩා 10,000 ගුණයක් විශේෂ ගුණවතෙක් හැටියට කියන්න පුළුවන් සකෘදාගාමි කෙනෙක්. ඊට වඩා 10,000 ගුණයක් අනාගාමි කෙනෙකුගේ විශේෂත්වයක් තියෙනවා ගුණයක්. ඊට වඩා 10,000 වාරයක් අරිහතුන් වහන්සේ විශේෂයි. නමුත් එහෙම ක්‍රමයක් නෙමෙයි මෙතන පෙන්නන්නේ. අරිහත්ත්වයට පත් වෙලා හිටපු සාමණේරයන් වහන්සේ නමක් හිටියත් උපසම්පදා විතරක් තියෙන භික්ෂුන් වහන්සේ නමට වැඳිය යුතුයි. ඒක බුද්ධ දේශනාවක් මිසක් ඒ ගුණේ නිසා වෙන්කරපු වන්දනාවක් නෙමෙයි. ශාසනයේ පැවැත්මේ වටිනාකම තම තමන්ගේ පුද්ගලික වූ ගුණේ වටිනාකමට වඩා වැඩි. මේක විශේෂත්වයක්. ශාසනයේ පැවැත්මේ වටිනාකම පුද්ගලික අරිහත්ත්වයේ ගුණයට වඩා වැඩි. යම් කෙනෙක් නිසා බුද්ධ ශාසනය පවතිනවා නම් අන්න ඒක විශේෂත්වයක්. ඒක තමයි කිව්වේ ගුණ මහත්වය කියන එක. එකක් ලෝකයා ලෝක සත්වයාට තියෙන වටිනාකම තව එකක්. අරිහත්ත්වයට පත් වෙලා හිටියත් යම් කිසි කෙනෙක් ධර්ම දේශනා කිරීමේ හැකියාව නැහැ. ඒකත් වෙනම ගුණයක්. ගුණයක් කියන්නේ ලෝකාර්ථය සිද්ධ වෙන ගුණයක්. ධර්ම දේශනා කිරීමේ හැකියාව. ඒ නිසා දේශනා කරන සාමණේර කෙනෙක් නමුත් ඒ වැදගත් දේශකයෙක් නම් ඒ හේතු වාසනාව තිබිච්ච කෙනෙක් නම් ඒ ධර්මය ශ්‍රවණය කරලා යම් කෙනෙක් මාර්ගඵල අවබෝධයක් කළා නම් සලකන්න ගුණයක් නෑ ලෝකේ කියන්න කියලා පෙන්නනවා. ඒ නිසා ඒ සාමණේරයන් වහන්සේ දැක හුණස්නින් නැගිටවන්න එපා කියනවා. ඒ කියන්නේ ගරුත්වයක් වශයෙන් දැක්කහම නැගිටිනවා. නමුත් ඒ සාමණේරයන් වහන්සේගෙන් නම් බණක් ඇහුවේ ඒ දේශකයන් වහන්සේ නමක් වශයෙන් සම්මත නම් ඒ දේශකයන් වහන්සේගෙන් වැඳුම් ගන්නත් එපා නැගිටවන්නත් එපා. එතන දෙන සාමණේර උපසම්පදා ප්‍රශ්නයක් නැහැ. මොකද මේ දේශනාව ලෝකයාට කරන මහා සිතක් අප්‍රමාණ සාන්තියක්. පුද්ගලික ගුණයේ ඉක්මවා යන එක. එහෙම විශේෂත්වයක් තියෙනවා. ඒක දේශනා ඥානය කියන එක විශේෂ ඥානයක්. කරුණු වටහා ගන්න පුළුවන් ඥානයක් තියෙනවා එකක්. ඒ වගේම දේශනාවට තියෙන හේතුව ක්‍රම තව එකක්. ඒ වෙනස ඉදත් එක එදායි අදායි හැමදාමත් තියෙනවා. ඒ தત્ත්වය අපිට තියා ඒ විනාශ කරන්න බෑ. ලෝකේ ස්වභාවය. පිරිමියෙකුට පිහිටන ඒ ශක්තිය කාන්තාවකට පිහිටන්නේ නෑ. දැනීම තියෙනවා සමහර වෙලාවට. තියෙන දැනීම විග්‍රහ කරන්නත් පුළුවන්. කලාතුරකින් එහෙමයක් ඉන්නවා. ඒ වුණත් ඒක ගලපලා මා දේශනාවක් වශයෙන් විග්‍රහ කරන්න බෑ. එහෙම අය ගැන සඳහනකුත් නැහැ මේ බුද්ධ ශාසනේ. චුල්ල වේදල්ල සූත්‍රයේ ධම්මදින්න අතරින් අහන්සේ විසාක උපාසක තුමත් එක්කලා කතා කරපු සාකච්ඡාවක් තියෙනවා. ඒ සාකච්ඡාවේදී ධම්මදින්න මහා ප්‍රඥයි ඒ කියපු විදිහට අදාහගන්න කියලා බුදුරන් වහන්සේ පෙන්ලා තියෙනවා. ඒ වුණාට ධර්ම දේශනාවක් කරන්න අනුමැතිය දීලා නැහැ. භික්ෂුණීන් වහන්සේලාට හෝ අවවාද අනුශාසනා කිරීමේ අනුමැතිය දීලත් නැහැ. ඒක අභිධනිගමනය කරන්න බැහැ. ආසේ අනුසය ඥානාදී ඥානයන්ගේ නග තැන්පත් බුදු පියාණන් වහන්සේ නමක් තමයි ඒ වෙනස දකින්නේ. ඉතින් ඒ නිසා තමයි අර භික්ෂුණීන් වහන්සේ නමක් පිළිබඳව උපසම්පදා වෙලා සිය අවුරුද්දා ගියත් එදින උපසම්පදා වෙත භික්ෂුන් වහන්සේ නමට වැඳිය යුතුයි කියන කතාවක් පෙන්නුවේ. එතන අරිහත්ත්වයටපත් වෙලාද හිටියේ නැද්ද කියලා ප්‍රශ්නෙකුත් නැහැ. මොකද භික්ෂුන් වහන්සේලා අතරින් මේ ශාසනයේ බොහෝ කල් පැවැත්මට ලැබෙන ආධාරයක් තියෙනවා. ඒක විශේෂත්වයක්. දැන් දේශනාවක් ඇහුවොත් ගරුත්වයෙන් ඒ දේශනාව අහන්න යොමු වෙන්නේ. දැන් හොයලා බැලුවොත් මොකද කියලා වෙනද පේනනවා. දැන් දේශකයන් වහන්සේ නමක් ඉන්න පුළුවන්. අදත් හැමතැනම අහන්න හම්බෙනවා මොනවා හරි ඇත්තවරු කොහොම වුණත් යම්කිසි මට්ටම මොනවා හරි කියනවා. නමුත් අහන්න හිතේ යොමු වෙන පැත්තක් තියෙනවා. නමුත් ඔය අතර අද වෙනකන්වත් දේශික ආවාක් ගැන සතහ වෙන්නේ නැහැ. සරිත්මගලන් ආනන්ද මහා කොට්ටිද මේ ආදී වශයෙන් දේශකයන් වහන්සේලා ගැන සඳහන් වෙනවා මිසක් දේශක දේශිකාවන් වහන්සේලා කියලා සඳහන් තියෙන දෙයක් නැහැ. මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේ තමයි එදා හිටපු ප්‍රසිද්ධම භික්ෂුණීන් වහන්සේ. නමුත් අවවාද අනුශාසනා පිළි අරගෙන තමන්ගේ වැඩේ කරගන්න කියලා දුන්නා මිසක් එයින් ඉහළ දේශනා කිරීමල හිමිකමක් දුන්නේ නැහැ. ඒ මොනවා හරි යම්කිසි අලුවක් බුදුරජාණන් වහන්සේ දැකලා ඉඳා. ඒකේ තියෙන වෙනස පෙන්වන්න අරිහත්ත්වයට පත් වුණාට පස්සෙත් මුලින් කාරණා අටක් පිළි අරගෙන ඉවරලා හිටන් උපසම්පදාවක් ලැබුවා. අටගරු ධර්ම පිළි අරගෙන. ඒකේ එකක් වන ඔය කියන භික්ෂුණීන් වහන්සේලාට වැඳුම් ලැබීමට අවසරයක් නැවත ඉල්ලා බුදුරජාන් වහන්සේගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. නමුත් රහත් මෙහෙණින් වහන්සේ නාමයට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම ඕනකමකුත් නැහැ. නමුත් එක්තරා ගති ලක්ෂණයක් ඉතුරු වෙලා තියෙනවා. අරිහත්තරපත් උනත් මාන්නයක් නැතත් සසර උරුමයක් තියෙනවා. ඒක ප්‍රිය කරනවා. වැඩි ගරුත්වයක් දුන්නොත් සීමාව ඉක්ම යනවා. අන්න ඒ නිසා ඒක හිමා කරලා තියෙනවා. ඒ වගේ දේශකයන් වහන්සේ නමක් වශයෙන් උත් පෙන්වන්නේ ඔය විදිහට. දේශිකාවක් වශයෙන් එහෙම සම්මතය දීලා නැහැ. දැනුව නැතුවත් නෙමෙයි. සමහර දැනුව තියෙනවා. ශාසන මාර්ගය තුළ ශාසන ඉතිහාසය තුළවත් කොතනකවත් දේශිකාවක් ගැන පෙන්නපු දෙයක් නැහැ. ඉතුණින් වහන්සේලා ගැන විස්තර වෙන්න දැන් තියෙනවා. ඉතින් එහෙම වෙන්න හේතුව මොකක් හරි අඩුපාඩුවක්. කොච්චර සත්‍ය දේශනා කළත් අද නමුත් මෙන්නාන්සේ නමක් ඉතින් මෙහෙම දේශනාවක් කරනවා කියලා ප්‍රචාරයක් එවුවොත් එන්නකෝ අහන්න කියලා කවුද යන්නේ කියලා පොඩ්ඩක් හොසි කියලා බලන්න. එතකොට වෙනසක් තේරෙනවා. ඒ මිනිස්සෙගේ තියෙන ස්වභාවයක් වෙන්න පුළුවන්. මවුට වඳිනවා. මවුට ගරු කරනවා. මව්ගුණ කියනවා. නමුත් මව්වරු විසින් දේශනා පවත්වනවා කිව්ව පුත්තුවත් යන්නේ නැහැ අහන්න. යම්කිසි වෙනසක් තියෙනවා. පිරිසක් සංවර කරගෙන ඒ අවධානීය පතුලන එකේ අමාරුවක් තියෙනවා. ඒ අඩුපාඩුව ස්ත්‍රී ලක්ෂණයක ස්වභාවයක්. ඒකට වෙන අඩුපාඩුවක් කරන්න පහත් කරන්න කතා කිරීමක් නෙමෙයි. මේකට පැරණි කතාවක් තියෙනවා. එක්තරා සිංහයෙක් තමන්ගේ සිංහ දේනුවත් එක්කලා දරුව පිරිසකුත් කියන්නේ සිංහ වැටව්. මේ පිරිසක් ඉන්නවා. අර සිංහයා මොකද කරන්නේ? ඇතර අර අලි ඇතුන් හැලක් එනකොට ඉදිරියට ගිහිලා මහා නාදයක් කරනවා. ඒ සිංහ නාදය ඇහෙනකොට අර ඇතු භ්‍රාන්ත වෙනවා. උන්ට යන්න බැරි වෙලා හැමෝම ඉඳ ගන්නවා. ගැලපෙන එකෙක් බලලා හිස් මුදුනේ පැනලා කුම්බස්තලේ පලනවා. ඒක මැරෙනවා. කුම්බත්තලේ ඇතුලේ තියෙන උගේ මොල කොටස. ඒ ටික අරගෙන සිංහයත් කාලා දේනුවටයි පැටවුන්ටයි ගිහින් දෙනවා. මහේසාක්‍ය ලීලාවෙන් ඉන්නවා. සිංහරාජයා. සිංහ දේනුව දාසා මේක බලා ඉන්න බැරුව. මට බැරි දෙයක් කියලා හිතාගෙන ඔය උත්සාහ ලොකුවට ඉන්නේ උද්දාම වෙලා. උපාදේ හිටම ළමයි ටිකත් බලාගෙන. මම අද දඩේම කරන්නේ. සිංහයා වුණා කරන්න දෙයක් නැහැ. සිංහ දේනුවට යටත් කොච්චර චණ්ඩියා වුණා. ඒකත් සසරේ හැටියක්. මොනවා කරන්න තියෙන කියන එක අහලා හිටියා. එදාත් ඇත්තට අලි අතුන් රංචුව යනකොට සිංහ දේනුව කියලා පුළුවන් හයියෙන් කෑ ගැහුවා. අර සිංහයාගෙන් පිට වෙන නාදේ සිංහ දේනුවගෙන් පිට වුණේ නැහැ. ඇතුන් එකෙක්ව භ්‍රාන්ත කරන්න බැරි වුණා ඒ සද්දේට. එතන හිටපු එක ඇතෙක් මොකද කරන්නේ? හොඬ වැලෙන් උස්සලා කරවල පොළවේ ගහලා යන්න ගියා. සිංහ දේනුව වලා. දැන් මේ කතාව මේ අපේ බෞද්ධ දේශනාවට සම්බන්ධ කතාවක්. ඉතින් අන්න ඒ නිසා තම තමන්ට උරුම කොටසක් තියෙනවා. ඒ උරුම කොටස තම තමන් කරගත යුතුයි. ඉතින් එහා සීමාව පැනලා යන්න අවශ්‍ය නැහැ. ඒ සීමාව පැනලා ගියොත් ඒකෙන් වෙනසක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වන්දනාමාන ලැබීම පවා අන්න එහෙම දෙයක්. ඉතින් ඒකෙදි යම් සම්ප්‍රදායක් සියල්ලදත් බුදු පියාණන් වහන්සේ පෙන්වන නම් ඊට විරුද්ධව අපිට තර්ක කරන්න කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අපි ඊට අනුකූලව ඒ අවස්ථිය කරගුවාම ඇති. දැන් මේ අහන් තවත් මේ මාර්ගඵල ලැබලා තියෙන අය ලැබලා නැති භික්ෂුන් වහන්සේලාට එන සාමාන්‍ය භික්ෂුන් වහන්සේලාට වඳින එක සූසුද කියලා. දැන් මේකත් අපි කිව්ව සිද්ධියම තමයි. මාර්ගඵල කියන එක පුද්ගලික ගුණයක්. භික්ෂුන් වහන්සේලා සම්මත කරලා තියෙන්නේ. ඒ සම්මත භික්ෂු පරපුර තමයි බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණු සම්මතයකින් අද වෙනකොටත් දැන් ගෙනියන්නේ මේ සංඝ පරපුරක් වශයෙන්. සම්මත සංඝයා කිව්වෙත් ඒකයි. හැබැයි සම්මත සංඝයා මාර්ගඵල ලැබුවේ නැතුවට මේ ශාසන ධර්මය නිරුපද්‍රිතව බොහෝ කාලයක් ගෙනෙන්න හේතුකාරක පිරිසක්. ඒ බව ඔප්පු වෙනවා අද වෙනකොට මුළු ත්‍රිපිටක ධර්මයේම අවුරුදු 2600ක් ගිහිල්ලත් ඒ මග අනුගමනය කළත් නොකළත් ඒ ධර්මයේ යම් සංකේත ක්‍රමයකින් හරි එනවා. මෙතර කාලයක් ලෝකෙ පවතිනවා. ඒ පැවතුනේ කිසිම ගිහි පින්නතුන් ප්‍රදාන කරගෙනත් නෙමෙයි. ඒ වාගේ මෙහෙණින් වහන්සේලා ප්‍රදාන කරගෙනත් නෙමෙයි. මාර්ගඵලලාභීන් ප්‍රදාන කරගෙනත් නෙමෙයි. අර බුදුරජාණන් වහන්සේ එදා පනවපු සම්මත සංඝයා ප්‍රදාන කරගෙනයි. අදත් පවතින්නේ එහෙමයි. අන්න ඒ නිසා තමයි භික්ෂුවකට ඒ වැඳුම හිමි වෙන්නේ. කරන්න හේතුව අන්න එහෙම එකක්. ඒක පුද්ගලිකව තියෙන ගුණයක් නෙමෙයි. ඒ පුද්ගලික ගුණ අනුව පෙන්වන්නේ නැතුව පොදු විශේෂ ගුණ අනුව තමයි වන්දනාමාන වලට පෙන්ලා තියෙන්නේ ඔය වෙනස. ඉතින් ඒ නිසා යම්කිසි භික්ෂුන් වහන්සේලා අතර වඳින පුදන ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේම අනුමත කරලා පෙන්නවා. අරිහත්ත්වයට පත් වෙලා හිටියත් සාමණේරයන් වහන්සේ නමක් උපසම්පදා භික්ෂුන්ට වඳිනවා ගරු කරනවා. හැබැයි එතන තව විශේෂයක් දුන්නා. යම් දේශකයන් වහන්සේ නමක් වශයෙන් කර්මස්ථානාචාර්ය ආදී වශයෙන් නමින් වලින් පෙන්නන්නෙත් ඒකමයි. එහෙම කෙනෙක්ගෙන් ඒ වැඳුම ගන්න එපා. ගරුත්වේ ලවන්න එපා. ඒ ඇයට ගරු කරන්න. එහෙම පෙන්ලා තියෙනවා. ඒ වෙනස දකින්න ඕනේ. භික්ෂුන් වහන්සේලා මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ සුවාසූදාසත් ධර්මස්කන්ධය අද ත්‍රිපිටකයේ වශයෙන් ගේන්නේ ඒ ටික 2600ක් නිරුපද්‍රිතව පවතිනවා. දැකලා බලා ගන්න හරි අනික් අයට පුළුවන් සංකේත ක්‍රමයකින් හෝ ගේන නිසා මුලින් ගෙනාවේ කඩපාලමින්. ඒ වගේම එහෙම කියලා දැනගත කොළදෙන් කොළද පාලන්ති වෙන පිරිස එකතු වෙලා මුළු ත්‍රිපිටකයේම සංගායනා කරන්න පුළුවන් මේ කුලස මේ භික්ෂුන් වහන්සේලා දන්නවා කියලා. ඊට පසු කාලෙක තමයි ග්‍රන්ථාරූඪ කරලා ඉතින් වෙන් කරලා තිබ්බේ. ඊට පස්සේ ග්‍රන්ථාරූඪ කරපු යම් කිසි ධර්ම පුස්තක හෝ මෙතෙක් කාලයක් රැකුණේ කාගෙන්ද කියලා බැලුවොත් මාර්ගඵලලාභී හෝ එහෙම නැතුව පින්වත් ගිහි පිරිසකින්ුත් නෙමෙයි. ඒ වගේම මෙනිනාන්සේලා නිසාත් නෙමෙයි. අල්පතඥ කොයි ආකාරයෙන් හිටියත් ඒ භික්ෂුව පළපුරක් මුල් කරගෙන ඉන්නමයි අද වෙනකන් ගෙනත් තියෙන්නේ. පැහැදිලිව පේනවා ඒ වෙනස. ඒකයි එතන පෙන්නන්නේ භික්ෂුන් වහන්සේලා වැඳුම ලබන්න සූසුයි කියලා. වැඳුම් ලැබීමට සූසුවයි ඉන්නවා. මාර්ගඵලලාභී කවුරුත් වැඳුම් ලබන්න සුදුසුයි. නැවතර බුදුරජාණන් වහන්සේ පෙන්නපු ක්‍රමවේදයෙන් නෙමෙයි. ඒකයි ඒ කාරණේ. ක්‍රම දෙකක්. සාසන ගෙනීම මුල් කරගෙන පින්නුවේ වැඳුම් ලැබීමේ ක්‍රමය එකක්. ඒක තමයි අර බුදුරජාණන් වහන්සේ පින්නුවේ උපසම්පදා භික්ෂුව පිළිබඳව විශේෂ වන්දනාමාන ක්‍රමයක්. එතන මාර්ගඵලලාභී උත්තමයන් පුද්ගලික වශයෙන් වැඳුම් ලැබීමට සුදුසුකම තියෙනවා. අංජලි කරණීය ගුණයේ යුත්ත නිසා. අංජලි කරණීය කිව්වහම ඒකත් අද තමයි දොහොත් මුදුන් දීලා වදිනවා කියන එක සීමා කරගෙන තියෙන්නේ. එයයි තියෙන්නේ යම් කිසි කෙලෙස් කරලා තියෙනවා නම් ඒක දියකර හරින්න පුළුවන් විදියේ ගුණ ඥානය. ඒක තමයි සංඝ ගුණයක සංඝ ගුණ ඥානයක හැටි. සංඝයාට ඒ ඥානය පිළිදවුවාම ඒ හිතේ කෙලෙස් කහට හිටින්නේ නැහැ. ඒ ඔක්කොම දිය වෙලා යනවා. අංජලි කරණීය ගුණය පිහිටනවා. ඒ ගුණේ අර්ථය එහෙම එකක්. ඊට පස්සේ තම තමන්ගේ පුද්ගලික ආශිර්වාදේ ඕන කෙනාට දෙන්න පුළුවන්. එයා නමස්කාරයකින් ගෞරවයෙන් ඒ ගුණේ බලාපොරොත්තු වෙනවා. එතන ආශිර්වාදයක් කරනවා දීගායු වේවා සුවපත් වේවා ආදී වශයෙන් අත දික් කරලා ඒ ආශිර්වාදයේ කැටි කරලා දීලා යහපත කර දෙන ක්‍රමයක්. ඒ ආශිර්වාදයේ ලබන්නා වූ කෙනාට අභිවෘද්ධිය මිස පිරිහීමක් නැහැ. ඉතින් ඒකෙදි තමන්ට තේරෙනවා නම් තමන්ට වල යම්කිසි දහමක් දන්නවා. තමන්ට වල යම්කිසි විශේෂ ගුණයක් ගුණ ඥානයක් පිහිටලා තියෙනවා. එහෙම තේරෙනවා නම් ඒ දැකලා වැඳීමේ පිදීමේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක වෙන වංශයක්. හැබැයි බුදුරන් වහන්සේ පෙන්නපු ක්‍රමවේදේ යමක් උදෙසාද? ඒ බුද්ධ ශාසනයේ දීර්ඝ කාලික පැවැත්ම උදෙසා. ඉතින් ඒක වෙනස් කරන්න යන්නේ නැතුව සුසු විදිහට වැඳුම් පිදුම් කරලා කමන්නේ නැහැ. ඒක දකින්නවා, තේරුම් ගන්න ඕනේ.